හොඳයි අපි මේ දහම් සාකච්ඡා ආරම්භ කරමු. දැන් තවහන් සමුහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන විස්තර කරගන්න බලාපොරොත්තු වෙමු. එක ප්‍රශ්නයක් තියෙනවා. නළුවන් ගායකයන් ආදීන් අපාගත විය හැකි බව බෝවන්සේ දේශනා කළා. හොඳ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ත්‍රිපිටකයේ තියෙන එකක්. තාලපොට සූත්‍රයේ කියන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. මේ දේශනාව වගේවත් නෙවෙයි. රෝදලා බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ බවට සාක්ෂි වශයෙන් තියෙනවා ත්‍රිපිටකේ. තාලපොට කියන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ ආකාරයෙන්ම රසවත් කෑමක් යම් කෙනෙකුට දුන් විට ඔහු ඒ ගැන ඇල්මක් ඇති කරගත්තොත් ඒ දුන් කෙනාට පාපයක් සිදුවේද කියලා තවත් ප්‍රශ්නයක් ඒ වගේම අනුකූල ප්‍රශ්නයක් අහනවා. හොඳ විනා දැනගන්න ඕනේ. දැන් මේක ඉතින් අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ තාලපොට සූත්‍රය කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ යම් නළුවෙක් සංගපෑමෙන් නැතිමේ යම් කිසි පිරිසක් තුළ සත්‍යයෙන් හෝ බොරුවෙන් හෝ කාරණයක් මුල් කරගෙන එහෙම හැඟුමක් රඟනවා. අන්නේ හැඟුම පිළිබඳව පැරණි ආචාර්ය ප්‍රාචාර්යවරු, ඒ කියන්නේ නැටුම් කණ්ඩායම්වල මූලික නායකතුම මුලින් හිටපු අය, පරපුරෙන් ගෙනාපු කතාවක් තිබුණා. ඒ අය ගිහිල්ලා පහසනම් දෙව්ලෝ උපදිනවා කියලා. ඉතින් මේ කාරණේ අහලා බුදුන් වහන්සේ ඇහුවේ ඒ තාලපටගේ නළුවා, ස්වාමීනි අපේ ආචාර්ය ප්‍රාචාර්ය පරම්පරාව යම් පිරිසක් සංග දැක්වීමෙන් නැටීමෙන් සතුටු කරනවා නම් ඒ කටයුතු කරනවට ඒ හේතුව නිසා ඒ සතුටු කරන පුද්ගලයා කරන විනෙන් පහස නම් දෙව්ලෝ උපදිනවා කියලා තියෙනවා. මේක ඇත්තද? මම ඉතින් එහෙම කරන කෙනෙක් ඉතින් මොකද මේක ඇත්ත කියලා. තුන් වතාවක් බුදුරජාන් වහන්සේ තාලමට ඔය කාරණේ වයින් අහන්න එපා කියලා ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරන්නේ බුදුරන් වහන්සේ විවිධාකාරයෙන් දහම් අදහස් දෙන්නේ විවිධාකාර ක්‍රමවලින්. යමක් වැඩිපුර හේතු ගන්නවන්ට අවශ්‍ය වෙනකොට ඒකට ගැළපෙන ක්‍රම රටාවක් උන්වහන්සේ භාවිත කරනවා. එකවාරයේ උත්තරේ දෙන්නේ නැතුව ඒක ටිකක් චිත්‍ර කාවක් ගන්න ඕන නිසා ඒ වගේ ප්‍රමාද කරනවා. ඒ බුදුරන් වහන්සේගේ උන්වහන්සේටම ආවේනිකිට ධර්ම ශෛලියක හැටි අපිට එහෙම විවේචනය කරන්න බෑ. ඇයි උන්වහන්සේ ප්‍රමාද කළේ ඊට පස්සේ කිව්වේ කියලා. පළවෙනි වතාවේ කියලා උත්තරේ ලැබුණ නැතිව ඔක පැත්තකට දාන මම අහන්න දෙපා කියලා තව තවත් උනන්දු වැඩි වෙනවා. මේ කොහොම හරි දැනගන්න ඕනේ. ඒ කිය බොහෝම තදින් උනන්දු වැඩි වෙච්ච අවස්ථාවේ මනස ගෙන එක බුදුරජාන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය. එකපාරට කෙනෙකුට ධර්ම දේශනාවක් කරන්නේ ඒ ඒ පුද්ගලයාගේ මානසිකත්වයේ ඒ ධර්මයේ අවබෝධයට අවනත වෙන යම් ක්‍රමයක් ඇද්ද? ඒ ක්‍රමයේ අනුගමනය කරලා ඒ තුලින් ඉදෙන්ට ආවට පස්සේ තමයි උන්වහන්සේ කාවාදින ධර්මයක් දේශනා කරන්නේ. මේක විද්‍යාව. ඒක අපිට තේරුම් ගන්න එකපාර පුළුවන් එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට ඒ මහා ඥානීය උන්වහන්සේ දැක්ක සත්‍යම ක්‍රම. ඒක විනාශ වෙන්නේ නැහැ. ඒකෙන් හරයක්මයි වෙන්නේ. ඉතින් මේ නිසා මේ අපි තුන් වතාවක් මේ ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරලා. ඊට පස්සේ කියනවා මම මේක ඔබෙන් අහන්න එපා කිව්වහම ඔබට මගේ බලාපොරොත්තු මං කියපු දේ ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එනවා මම මේක ඔබට කියන්නම් කියලා. කියා මෙන්න විදියට පෙන්නු. යම්කිසි නළුවේ සංගපෑමෙන් නැටීමෙන් සත්‍යයක් හෝ බොරුවක් හෝ සත්‍ය බොරු මිශ්‍රව හෝ ගත්ත දෙයක් එහෙම කරනකොට ඇලීමට බැඳීමට හේතුකාරක සිවිච්ච නැහැ. ඇලීමට ගැටීමට හේතුකාරක වෙච්ච අනුසේ ධර්ම සිවිච්ච මිනිස්සෙ. ඒක අහනකොට ඒ හේතුව නිසා එක ඇලුත් කිරීමට පටන්ගෙන ලෝභය ඇති කරගන්න. විෂම රාගයක් ඇති කරගන්න. ද්වේෂයක් ඇති කරගන්න. ඒ ඇති කරගත්තාම ඒ බුද්ධිලාට එකින් වෙන්නේ අවැඩක්. යම් කිසි දෙයකින් අවැඩක් සිද්ධ වෙනවා නම් රාගයේ අවැඩක්, ද්වේෂයේ අවැඩක්. මේ දෙක සිද්ධ කර ගැනීමට විශාල උදව්වක් තමයි එකෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ ඒකාකාර විකෘති හැඟුම් පෙන්නලා අංගපසක විකෘති විදියට පෙන්නලා මේ විදියට කරනකොට මිනිස්සුන්ට ඇති වෙනවා විවිධාකාර කාම හැඟීම්. ඒ වගේම අපි සතරක් ඒ වගේ දේවල් පෙන්නපුවාම ගැටීමක් ඇති වෙනවා, ගැටීමේ හැඟීම ඇති වෙනවා. මෙන්න මේ ඇලීමට ගැටීමට හේතු වෙන කාරක ඇති කරනවා නම් ඒක ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි. එතකොට මේ අදහසෙදී කවදාවත් සුගතිය දෙනවා වගක් නෙමෙයි. යැයි පහස නම් දුගතියක් තියෙනවා. අපායයක් තියෙනන්නේ අපාගත වෙනවා. ඒකයි විග්‍රහ කරලා වෙන්නේ. මේ සත්‍යතාවයට විරුද්ධව යම් කෙනෙක් එවගු කරන අය දෙවිලෝ යනවා කියනනම් ඒක ඔහුගේ මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටි සහිතයා මිත්‍යා දෘෂ්ටියෙන් ඒ ලබ දෘෂ්ටියේ ඒ ලබ්ධිය අත්හැර ඉන්න පුද්ගලයාට ඒ හේතුවෙන් තිරිසං වෙන්න හෝ අපාගත වෙන්න හේතු තියෙනවා. ඔහු ඒකට වැටෙනවා කියලා වෙන්නේ. ඒ දෘෂ්ටියේ ඒ ලබ්ධිය අතරින් නැතුව තවදුරටත් හිටියොත් ඒ හේතුවෙන් ඔහු ඒකට වැටෙනවා. එහෙනම් තමන් කරන දේ හොඳයි කියලා නරක දෙයක් හොඳයි කියලා හිතාගෙන හිටියොත් ඒ දෘෂ්ටියෙන් ඒ ලබ්ධියෙන් ඒ පුද්ගලයාගේ ඇති වෙන මිත්‍යා දෘෂ්ටි හේතු කොටගෙන මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට නිරය හෝ තිරිසං යෝනිය දෙකින් එකක් පණවන්න පුළුවන් කියලා වෙන්නේ. يعني තොට කාරණා දෙකක් සිද්ධ වෙයි. එකක් තමයි මේ නැතුමෙන් ගැයුමෙන් අන්නේ පුද්ගලයා සාගීත හෝ දේශයට ඇද දැමීම. ඔතන ඊට වඩා බරපතල එකක් සිද්ධ වෙයි. මම මේ කරන වැඩි විනක් කියලා හිතාගත්තා. පාප වැඩක් විනක් කියලා හිතා ගැනීම මිත්‍යා දෘෂ්ටියක් වෙයි. ඒ මිත්‍යා දෘෂ්ටිය හිතේ කා වැදිනොත් එහෙම නිරන්තරයෙන් මේ බුද්ධිලා කියලා ඒ දෘෂ්ටිය නැගෙනවා. ආශේවිත භාවිත බහුලීකృత කියන ඇසුරු කරන භාවිතා කරන බොහෝකල ඇසුරු කරන මිත්‍යා දෘෂ්ටියක් උලඟ ක්‍රියාත්මක වෙනකොට මනස ඊට අනුකූලව වැරදි ආකල්පයකට වහිනවා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට සත්තාපායෙන් ඔය නිරේ හෝ තිරිසන් යෝනිය වනවනවා කියලා පෙන්නනවා. ඔය කාරණා දෙකක් එකතු වෙලා ඒක හැදෙනවා. ඒ කියන්නේ හැදීමට මුල් වෙන්නේ දේ තමයි තමයි වෙන්නේ. ඒකෙන් නිරේක හෝ තිරිසන් යෝනියට යන්න ඔබට සිද්ධ වෙනවා කියන්නේ. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. කායික අවශ්‍යතාවය කියලා එකක් තියෙනවා. මානසික වශයෙන් බලපාන්නා වූ මානසික මේ පිළිතන තව ක්‍රමයක් තියෙනවා. ඒ කාරණා දෙකක්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා අරගන්නකොට මේකේ කායික අවශ්‍යතාවයට අවශ්‍ය කරන්න ආව කොටස් තියෙනවා. දැන් රසය කියන දේ අරගත්තාම ඒ කායික අවශ්‍යතාවයක් වෙනවා. මේක කාරණේ. රසයේ ගිජු වෙලා හිටන් ඒ රස තෘෂ්ණාවට බැඳීම තව කාරණේ. එතකොට යම්කිසි මනසට කාවදින අරමුණු තියෙන එක පැත්තක්. කායික අවශ්‍යතාවයේ අරමුණු තියෙන තව පැත්තක්. මේ කාරණා දෙක. දැන් අපි හිතමුක මෙහෙම දෙයක්. කෙනෙකුට බලේ අමාරුවක් හැදෙනවා රසයේ බොහොම බලාපොරොත්තු ඉඳගෙන. රසයේ ආසාවෙන් රස ආස්වාද විඳගෙන ඉන්න කෙනෙක් කෑමක් දුන්නාම රසයේ විඳිනකොට උඩ තද බල බලිය ජීර්ණයක් හටගත්තා. හැබැයි ගතටයි ඒක හටගත්තා. යාරකෑම පින්න මොකද වෙන්නේ? ඔහෙල කෑම අප්‍රියයි. අපෝ මටන් දැන් දකින්නට අප්‍රියයි. ඒ කෑමේ සුව දෙනවට අප්‍රියයි කියේ. දැන් ඔබ මනස සතු දෙයක් නම් එහෙම වැඩි අදින්නක් හෙලලා අප්‍රිය වෙනවා. ඇත්තට වෙනසක් බලා ගන්න ඕනේ. වැඩි අදින්නක් හටගත්තා නම් කායික වශයෙන් තියෙනා වූ අවශ්‍යතාවයන් නම් තිබුණේ ඒ කායික අවශ්‍යතාවයේ ඒ තාක්කල් පවනයි. ඒ කායේ තිබෙනා වූ යම් කිසි මේ දුර්වලතාවයක් ඇති වුණොත් ඒ අවශ්‍යතාවයේ මනසේ පිහිටා තිබෙන්නේ නැති නිසායි අර ඉතල රසවත් කෑමට ආසාවෙන් බලාපොරොත්තු වෙච්ච කෙනා අපෝ මට නංගෝ පෙන්වන්න දෙපා ආරම්භලිය මට ගන්ධාසාවේ බෑ දැන්ගෝ කියලා ඔය වදනේ කියනවා. ඒ කායික අවශ්‍යතාවය වශයෙන් තිබිච්ච එක. මානසික අවශ්‍යතාවය එහෙම නෙමෙයි. ඒ දලා වෙනත් දෙයක් බලපාන. මනසට කාවදිටියක් අයිට කොච්චර ලෙඩ වුණා මනස ඒ පස්සේ යන මනස ඒ පස්සේ කියලා හිටන් ඊතන කුළු කායික රෝගයකින් හෝ කායික ආපදාවකින් මානසික වශයෙන් බලපාපක වෙනස් කරගන්න බැරුව යන කායිකව මනසට බලපාන කොටසක් තියෙනවා මනසේම කොට නැගෙන කොටසක් තියෙනවා. දැන් අපි හිතමු යම්කිසි මව් කෙනෙකුට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට දොළ දුක කියලා එකක් තියෙනවා. ජීවිතේට කාපු නැති දේවල් කන්න පුදුම ආසාවක් තියෙනවා. ඒ ආසාව සමහරවිට ඒ දේ නොලැබුණත් එහෙම හරි අමාරුයි. ඒ නිසා දොළ දුකෑම කියන එක බොහොම හොඳ දෙයක් හැටියට මෙදෙනේ හොයලා දෙන්නත් බලමු. නෝ දරුවා ලැබුණාට පස්සේ ඒ ආසාවට මොකද වෙන්නේ? ඒක තිබුණාද ඉතුරු වෙන්නේ? ඒක තමන් ඉස්සෙල්ලා ප්‍රගුණ කරගෙන තිබිච්ච හදාගත්ත ඒ ආසාවකුත් නෙමෙයි. සංඛාරපත්‍ය විඥානං කියලා වැළලා ආපු එකකුත් නෙමෙයි. කායික අවශ්‍යතාවයක් දරුවෙක් බිහි වීමට දරුවා බලතාවට පස්සේ මව්ගේ ශාරීරික විශාල පෝෂණ කොටසක් ඒ දරුවාගේ පෝෂණයට ඇදිලා යනවා. එතන මව් ළඟ කායික වශයෙන් එක්තරා ඌනතාවයක් හටගන්නවා. ඒ ඌනතාවය නිසා ඇතිකරන හැඟීම තමයි අර ආහාර වල තියෙන ආසාව. සිය භාගයක් ඇති කරලා විශේෂ ආහාරය ඉන්නවා. ඒක මනසේ හටගන්නේ මනසෙන් ගොඩ නැගිච්ච එකක් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ගොඩ නැගින්නේ මනසෙන් ගොඩ නැගිච්ච එකක් නෙමෙයි. ඒ රාගය කියලා කියන එකයි ආසාව කියන්නේ කාරණා දෙකක්. ඔබ තෝරා ගන්න ඕනේ. යම් කිසි රාගයක් ද්වේෂයක් ඇති වෙනවා කියන එක මානසිකයි. මානසික වශයෙන් බලපං රාගයක් තියෙනවා. ඒක ඒකාන්තය. කායික වශයෙන් බලපං අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තව අංශයක්. දැන් මේක තෝරාගත්තේ නැතුව නම් අපිට අමාරු වෙනවා. දැන් අපිට මදුරුවේ කෑවහම කහන්න නැතුව ඉන්න බෑ කහන්න ඉඳලා. ආස්වාදයක් නිසාම කහන්න. කහනකොට සනීප දැහුවොත් ඔහු කියේ. දඩයක් තියෙනවා. දඩේ ඉන්න පණු කැවිල්ලක් ඒකින සුද්ධ ජීවි පණු ඒ කනකොට කහන්න වෙනවා. ඉන් කහන්න නැතුව ඉන්න බෑ කහන්න. හරි සනීපයි. ඒ සනීපයක් ආපු සනීපයේ සුවයක් තුින්ද මනසෙ අහනකොට ඔය සුවේ මනසෙ රැඳිච්ච සුවයක් මනස අල්ලාගත් එකක් නෙවෙයි. අනික් කකුලේ දඩයක් හදනම් දෙකක් අහගහ ඉඳ පුළුවන්. සනීප දෙකක් ඉන්නවා. කැමතිද? ආස්වාදයේ ගෙන දෙන සියල්ලම කාමයෝ නෙමෙයි. ඒ පිළිබඳ ඇතිවෙන්නා වූ යම්කිසි සංකල්පික රාගයක් ඇද්ද ඒ කාමයේ මනවරණ රූප කාම නෙමෙයි. මනවරණ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කාම නෙමෙයි. ඒ පිළිබඳ ඇතිවෙනා වූ සංකල්පික ඡන්ද රාගයන් හටගන්න. ඒක මුල් කරගෙන මනසේ හටගන්න එක. අන්න ඒකද කියන කාම කිය. රසයේ කාම නෙමෙයි. මේ රසයේ මුල් කරගෙන යම්කිසි මානසික ගොල් නැගුණොත් එහෙම. සංකල්පික රාගය. මටත් මෙහෙම ඒවා කකායින්ද තව ඉදිරියටත් හම්බ වෙනවා නම් අන්නේ අදහසාවත් එහෙම අන්න ඒකට කියනවා සංකල්පිත රාගයක් ඇති වෙනවා කියලා. අන්න ඒකයි කාමය කියන්නේ. දැන් රසය නෙමෙයි කාම කියන්නේ. රස පිළිබඳව මුලා සිටකින් ඕවිදින් ගොඩ නගාගත්ත යමක් තිබුණා. ඒක කාමීට වැටෙනවා. ඒකයි එතන ඒ කාරණේ සිද්ධ වෙන්නේ. ඒ කායික අවශ්‍යතාවයන් නිසා ඇතිවන දඩේ කහනකට කහන්න හිතෙනවා. නමුත් තව දඩියක් හදාගෙන කහ කහ ඉඳ හිතෙන්නේ නැහැ. අනේ මේක හොඳ වුණා නම්. ඊතරුට කහ කහ ලබන ආස්වාදේ හම්බ වෙනවා. ඒ ලැබුවොත් එහෙම. ඒකම ආස්වාදයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. කහන ඉඳ නොකර බැරි ඉඳ කහන. මේකම වදයක් මේ දඩේ තියෙන්නේ. මට දඩේ හොඳ ගන්න ජීවිතේ කහන්න තියෙන එක ඒක තමයි හොඳ. ඒ අදහස එතන තියාගන්න. සමහර ආස්වාද තියෙනවා. ඒ සමහර ආස්වාද විඳින්න කැමති. යලි යලි ගොඩනගෙන ගා විඳින්න කැමති. අන්නේ වේ ආස්වාදයට කාමයක් බැදේ. ඔකයි දැන් ඊට වෙනස. ආහාරයේ තියෙන වෙනසත් ඔන්න ඕකයි. ඒ ආහාරය කරගත්තාම ඒ ආහාරයේ සීමාවක් තියෙනවා. රසයේ කාමයක් වෙන්නේ නැහැ. රසය නිසා චන්දරාගය ගොඩනගා ගත්තොත් ඒ කාමයක් වෙයි. ඇලීමයි ගැටීමයි කියන දෙක ලෝකේ බොහෝ කාලයක පටන් ගෙන අනන්ත කාලයක පටන් ගෙන සත්‍යය මනස තුල සැරිසරාගෙන ආපු ඇලපිලිවල. ඒ ඇලීමට ගැටීමට අවශ්‍ය කරන පුංචි අරමුණක් ආවා. ඒකට අවශ්‍ය වෙන අරමුණක් ආවොත් ඒක ඇලීම බැඳුනහම යලි යලිත් ගොඩනගෙන ගා ඒ පසුපස හබායන මානසිකත්වයක් එනවා. දැන් වෙනස බලාගන්න මෙහෙම දෙයක්. රසවද්දයක් අරගෙන කාගෙන කාගෙන යනකොට පෑය භාගයක් හැරම මේ දවස් රහිරේ ඒකට කැමතියි. ඒක ආයි පාවිනේ. ඒ වගේ අවස්ථා තියෙනවා. ගාක් වටිනා රසවද්දයක් අප්‍රියයන්කන් දුන්නොත් එහෙම කාගෙන යනකොට අප්‍රියයි. කණ්ඩ කණ්ඩ අතුරහත් පිටයි දුවේ. අන්න ඒවා. බලන්න බලන්න අප්‍රියයි නෝ. ආස්වාද ජනක දෙයක් බලන්න බලන්න අප්‍රියයි නෝ. තව තවත් ඇදෙනවා. රසයට ඕන දෙයක් දෙන්න දෙන්න අප්‍රියයි. ඒ රසයෙන් යලි යලි ගන්නද දැන් ලස්සන දේවල් බලන්න පටන් ගත්තාම තප්පිරිය වෙනවා. එහෙනම් තව තවත් ඒව පස්සේ ඇදිලා යනවා. අන්න බලන්න කාම අරමුණක් එනකොට ඒක ඔහොම සියුම් තැන. ඒ කාම අරමුණක් ආවම කාම අරමුණත් එක්කලා මනස ගොඩ නැගිලා ඒ පැත්තට නැඹුරු වෙලා මනස බලාපොරොත්තු වෙන අවස්ථාවකටපත් වෙනවා. තද බල විදියට. ඔන්නේ අවස්ථාව විශේෂයෙන්ම අරගෙන සංකල්පික රාගයේද නැත්නම් චන්ද රාගයේ ගොඩනැගෙන්න හේතු වෙයි. අන්න ඒක තමයි සසර ගමනකට අවශ්‍ය කරන්නා වූ සංකාර නිස්පාදනය කරලා පරිච්ඡේදෝපා චක්‍රින් උපාදානේ හදලා උපාදානේ බව භවයෙන් ජාතිය අධි කරන්න හේතු වෙයි. දැන් කෙනෙක් එක්කලා තරහක් හටගත්තොත් යම් කිසි ප්‍රශ්නයකට ඔයක තරහක් ඇතිලා කුපිත භාවයක් ඇති වෙනවා. දැන් ඔය කුපිත භාවය කොච්චර කාල පවතිනවද? අවුරුද්දක් ඉඳලා මහ යම් කිසි විශේෂ ප්‍රශ්නයකට තරහ වෙච්ච පුද්ගලයා සටගම අත්හැරලා ගිහලා අවුරුද්දක පස්සේ ගමට ආවෝ. ආරංචියෝ තියා ආරු ගමට ඇවිදලා කියලා. මම දැක්කේ ඔය කාලකණි ආයියා. අර ඔගමගේ ඇහැට පේන්න බැරුව හිටි. මං ගියා නම් ඉවරටම ගියා කියලා සන්තෝෂයෙන් හිටි. ප්‍රශ්නේ වැඩිලා ඉන්නේ නැහැ. දැන් කොයි තරම් විශාල වශයෙන් ඒ ගැටීම මංජ කා වැදිනා. අර ආස්වාදයක් අරගන්න කොට අරගන්න කොට ඒක හිඳිලා යනවා වගේ මේකත් හිඳිනවා. මේක වැදෙන්නේ. මේ මෙන්න මේ ක්‍රම දෙකක් තියෙනවා. එන ආස්වාදයේ ඇති වෙන සියලු කාමයෝම සියලු කාමයන්ම හටගන්නකොට සියලු ආස්වාදියෝම කාමයෝ නෙවෙයි. ආස්වාදියෝ ගොඩක් ආකාරයෙන් වෙන්ගෙන කාමයන් මතු කරන්න පුළුවන් විදිහේ මානසිකත්වයේ වෙනස් කරලා ඒකට බඳවන්න හදවන්න පුළුවන් විදිහේ කාම කොටස් තියෙනවා. ඒ වාරමුණ වෙනවා යමකින් ඒක සසරේදී දීර්ඝ කාලයක් අහිත පිණිස බලපාන. ඒක කාරණා. ශාරීරික ප්‍රകൃතියෙන්ද ප්‍රබෝධයටපත් වෙන්න අවශ්‍ය කරන්නා වූ යම් ආස්වාද තියෙනවා. මේ ආස්වාද කායික අවශ්‍යතාවය නිසා අර කියනවා කාමයන්ට සම්බන්ධ වෙනවා නෙමෙයි. දැන් රසයෙන් ප්‍රණීතයෙන් දන් දෙන්න කියේ. දැන් ප්‍රණීතයෙන් නිසා හැම කාමයක් මත වෙලා කාර්ය විදිහ මානසිකත්වයක් වෙනස් වෙනවා නම් එහෙම ඒක පාපයක් වෙනවා. එහෙම එකක් නොවන නිසා තමයි ප්‍රණීතයෙන් දන් දීම කායික ප්‍රබෝධයට හේතු වෙන නිසා තමයි ආයුෂ වර්ණයේ සැපේ බලේ නුවණ හට ගන්න හේතු වෙනවා. ප්‍රණීත ආහාරය ස්වභාවය ඒකයි. නමුත් යම් කිසි ආකාරයේ ඇලීමට ගැටීමට පත් කරන්නා වූ සංග පෑම් නෘත්‍ය ගීත වැනි දේවල් ගත්තහම ඒ තුලින් මානසික ලොකු වෙනසක් ඇති කරනවා. රාගයේ දේශේ ඇති කරවන හේතු වෙනවා. අන්න ඒ නිසා තමයි ඇහැ පිනවන්න කන පිනවන්න කියන දෙනට වැඩිය කාමයන්ට ගෝචරන ඇලීමට ගැටීමට ගෝචර වෙන විදිහේ එවන් දර්ශන දුන්නාම විශාල වෙනසක් ඇති වෙනවා. ඒ බුද්ධිලයේ පරිවර්තන විලා හිතන් දූෂ්‍ය පැත්තට මනස පරිවර්තනය වේ. අන්න ඒ නිසා තමයි කිව්වේ නැතුම් ගැවීම වලින් ඒ වෙනස වෙනවා කියලා. ආහාරයෙන් ඕක වෙන්නේ නැහැ. දෙකේම රස නේද ලැබෙන්නේ කියලා උඩින් මැත්තේ පේනවා. ඒ අති සූක්ෂම තැන්. මේ වගේ අවස්ථාවල් මහා කම්ම විභංග යැනි කර්මයේ පිළිබඳ බෙදා බලන්න පුළුවන් ලෝතුරා බුද්ධ ඥානයේ ගෝචර වෙන දේවල්. සාමාන්‍ය ශ්‍රාවක ගෝචරයක් නැහැ කියලා පෙන්නනවා. නිවන් සියුම් දේවල්. ඉන් දහමක් අහලා දහමත් වලින්ම තේරුම් ගත්ත කෙනෙකුට ශ්‍රාවකයෝ කීයේ. අහමු දහම් පිළි තේරුම් මරන් ඒක හේතුකාරක දකින ශ්‍රාවක ගෝචර නුවණ පහල වෙනවා මිසක් මූලිකව මේ කර්ම ශක්තියේ ක්‍රියාවලිය පිළිබඳ මූලික ඥානයක් පහල කරන් ශ්‍රාවකයෙකුට බෑ. ඒක ලෝත්‍රා බුදුරජාණන් වහන්සේට පමණක් තියෙන දෙයක්. බාහිර සමානෝ වාගේ පේනේම ක්‍රියාත්මක වෙනට වෙනස් වෙනවා. විවිධාකාර වෙනස්කම්. ඒ සියල්ලට සමාන නැහැ. දැන් අපි හිතමු මත්පැන් වලට විජුණු මත්පැන් බොන පුද්ගලයා අද වැටිලා ඉඳන් පැත්ත වෙලා සිහින දින කංගියෝ හිතත් අකුණ නිකන් ඉන්නවා. හැබැයි මත්පැන් වල තියෙන රස තෘෂ්ණාව නෙමෙයි. මත්පැන් හේතු කරගෙන මානසික ලොකු වෙනසක් ඇති කරනවා. මානසික වශයෙන් ඇති වෙන්නා වූ ඒ පුද්ගලයාගේ ආස්වාදය තමයි මත්පැන් වලින් කරන්නේ. එහෙනම් මත්පැන් කට ඇඹුල් කරගෙන කෙල ගගහ බොන්නේ. සහ රස තෘෂ්ණාවෙන් එහෙම මත්පැන් බොන්නේ නැහැ. කදි පුරාණ විදිහ වැදගත් එහෙම හලක් ඇඹුල් කරගෙන කදි දෙල්ලෝ ආගෙන යන්නේ කෙල ගගා යනවා ටිකක් වෙලා යනකම් අර කප්පිරියා ගන්න අප්‍රියයන් තාම මොනවා හරි ගන්න නේද මත්යන් වීලා තියෙන රස කුස්නාවු රසේ ගන්න නෙමෙයි ටිකක් වෙලා යනකොට ඒ බුද්දලයාට මානසික වශයෙන් ඇති වෙන්නා වූ ලොකු සුවයක් ඇති කරන මනසට බලපාන යම් කිසි දෙයක් ඒ හේතුවෙන් හට ගන්න මෙන්න මෙහෙම දේවල් තියෙනවා. මෙන්න මෙහෙම දේවල් තමයි මනසට බලපාන කායික ක්‍රියා. අසකන දිවනාසයේ ශාරීරිය මන ඒවසහා යොමු කරනකොට ඒ ක්‍රියාවලින් මානසික ගෝචරලා මනසල බලපාන ආස්වාදය ගැන දෙන දෙය තියෙනවා. කායික ආස්වාදයයි මානසික ආස්වාදයයි දෙකක්. සුඛය සෝම්නාද දුකේ දෝම්නාද මේ කාරණා දෙකක් වෙලා තියෙන්නේ තෝ. සුඛය සහ දුක්ඛය කායිකයි. සෝමනස සහ දෝමනස මානසිකයි. අන සෝමනසක් දෝමනසක් හටගන්න එක ඇලීමට ගැටීමට හේතු වෙන මානසික ක්‍රියාවලියක් වෙනවා. සුඛ දුක්ඛ කියන එක කායික ක්‍රියාවලියක් වෙනවා. නෑ සුඛ දුක්ඛ කියන දෙකෙන් නෙමෙයි සතර ගමන හට ගැනීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ සෝමනස් සහ දෝමනස් දෙක. ඇලීමට ගැටීමට නැත්නම් කාගීත දේශයට බලපාන. ඉතින් ඔබ තෝරාගන්න බොහොම සියුම් තැනක්. නම් කිසි රසවත් කෑමක් දුන්නොත් ඒක කායික සුඛයට වැටෙනවා. ඒ සුඛේ මූල කරගෙන හට ගන්න සෝමනස් වෙනමයි. සෝමනස් දෝමනස් කියන එක ප්‍රධාන කාරණා දෙකක් වෙනවා. දැන් මට හොඳ ඉඩමක් ලැබුණා, ගෙයක් දොරක් හම්බුණා, සුවිප්‍රයක් හැදුණා කිව්වොත් සුඛේ නෙමෙයි හටගන්නේ සෝමනස්. පංචකාම ලසේ එකක්වත් රූපකාම, ශබ්දකාම, ගන්ධකාම ඇති කරන්න හේතු වෙන රූපාසාද, ශබ්දාසාද එකක්වත් ආවෙ නෑ. සුවිප්‍රයක් හැදුණා කක් කොලේ ඇති. අමුත්තක් වෙලෙත් නෑ. මනස ක්‍රියාත්මක කළා සෝමනස් වෙනවා. මම අද කෝටි ප්‍රතියේ. සුවිප්‍රයක මට ඇදිලා. අන්න සෝමනසක් ඇති වෙනවා. රූපාසාදය, ශබ්දාසාදය, ගන්ධාසාදය, රසාසාදය, ස්පර්ශාසාදය ආවිද? අන්නේ හුදා ඇක්සිඩන්ට් එකක් නැතිලලු. දැන් මොකද වෙන්නේ? දරන්නේ වැඩි තරම් විශාල දුොමනසක් හට ගන්නවා හිතේ. කායත පොඩ්ඩක්වත් හිතුන්නේ නැහැ. හැබැයි හිතට දරන්නේ වැඩි මට්ටමක දුකක් ඇති වෙන දුොමනසක් ඇති වෙනවා. අන්න මනසට ඇතිවෙනා වූ සෝමනස් දුොමනස් එක යමකින් හට ගන්නවා නම් මේව හරි වරපතලයි කෙනෙක් ඒවට පොණ බොනවා. ඒක මේ දේ තුල මේක තියෙනවා කියලා එකපාර නිගමනය කරන්න බෑ. ඒ පුද්ගලයෝ විසින් ඊයනු වැඩින තත්ත්වය හොයාගන්න ඕනේ. යම් කිසි සෝමනසක් දෝමනසක් සුරු කරගෙන ඒකේ මනස හුරු වුණා නම් එහෙම. ඔහුට ලේසියෙන් ඒක අත්හැර ගන්න බැරුව යනවා. ඒක නැත්නම් ඉන්න බැරුව යනවා. මනස විහිසන්න පටන් ගන්නවා, පොළඹවන්න පටන් ගන්නවා, ඇතුළු කරපන් ඇතුළු කරපන් නැවත ආසාවාදී ගණී කියේ. ඒක බොහොම තද්දට බලපාන. මෙන්න මේසා මානසික වශයෙන් බලපෑමක් ඇති කරන දේ තමයි මේක ප්‍රධාන වෙන්නේ. ඉතින් නැටුම් සහ ගැයුම් කියන දෙකේදී වෙන්නලා තියෙන්නේ කයක රසාස්වාදයක් නෙවෙයි එතන දෙන්නේ මනස රසාස්වාදයක් විදියට. අන්න ඒ හේතුව තමයි මෙතන වෙනස වෙන්නේ. රසවත් කෑමක් දුන්නොත් දිවට රසාස්වාදයක් දැනෙන. ඒක කායික වෙනවා. නෑ සුඛ බවටපත් වෙනවා. සොම්නස් හෝ දොම්නස් ඇති වෙන්නේ අන්න අර වෙයි. මනසල බලපාන අරමුණ තියෙනවා. ওই දෙක වෙනම තෝරා ගන්න ඕනේ. දැන් සෝමනස් දෝමනස් එක ඇති වෙනකොට තමයි පාපයේ බැඳිලා හිටන් උපාදානයේ හේතු වෙන්නා වූ ක්‍රියාවලිය නැగిලා ඉන්නේ. මේක හරි ගැඹුරුයි. ඒක වෙනම තෝරා ගන්න ඕනේ.